SBS రేడియో
SBS సింగల వెడస్ట్రాన సందుదా అంగహరువాదా బృహస్పతిందా సహ సికురాదా పెరవరు 11ట ఒబట సమీప వేయి సింగల వెడస్ట్రాన్ట సవన్ దీమట ఆకార కీపేగిన్ పులవాన్ గ్వన్ విదిలియ డిజిటల్ రూపవాహిని 38 వెని నాలికావ అంతర్జాలయ హో SBS రేడియో యాప్ మగిన్ సింగల వెడస్ట్రాన్ట సవన్ దెన్న పులవాన్ SBS సింగల వెడస్ట్రాన సమస్త ఆస్ట్రేలియాట మేసిన ఎకమ సింగల గ్వన్ విదిలియ
අපි අසන්නන් කොයි කවුරුත් දන්න දෙයක් තමයි අපි SBS සිංහල වැඩසටහන තුළින් ලෝ ඕනෑම තැනක සිටින සුවිශේෂී මෙහෙවරක් සිදු කරන ශ්‍රී ලාංකිකයින් හඳුන්වා දෙනවා කියන එක. ඉතින් අද අපි එකතු කරගන්නවා ශ්‍රී ලංකාවේ වෙසෙන නවසත්ව විශේෂ හඳුන්වාදී ජෛව විද්‍යාත්මක අංශයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීමට සමත් වූ උරගහා උබේ ජීවී විශේෂඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා. අයිබුවන් මෙන්ඩිස්.
අයිබුවන්
මෙන්ඩිස්, අපිට මුලින්ම කියන්න පුළුවන්ද සොයා ගැනීම සඳහා ඔබ විසින් දායකත්වයේ ලබා දුන් සත්ව විශේෂ වර්ග ගැන පොඩි විස්තරයක්?
දැනට සත්ව විශේෂ 26ක් ලෝකෙට අඳුන්වලා දීලා තියෙනවා. ඒකෙන් මේ වෙනකොට උරගෙන් විශේෂ 15කුත් උබේ ජීවීන් විශේෂ 11කුත් තමයි අපි නාමකරණය කරලා තියෙන්නේ. ඊට අමතරව ලෝකෙන් නැස්ත වෙච්ච, ඒ කියන්නේ වඳ වෙලා ගිය උබේ ජීවීන් 3 දෙනෙක් නැවත හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා අපිට. ඒ බ්‍රජීවින් 3 දෙනා ගත්තොත් එකෙක් කියනවා සීඩපලටස් ස්ටෙලාන්ටස් කියලා. ඌ අවුරුදු 160කින් තමයි ලෝකේ වාර්තා වෙන්නේ. ඉතින් පළවෙනි යන්ත්‍රම ඌ හොයාගත්තයින් පස්සේ 1753 තමයි ඌ හොයාගන්නේ. ඊට පස්සේ අවුරුදු 160කින් අපි ඌ නැවත ඉන්නවා කියලා තහවුරු කරනවා මේ ලෝකේ නැස්ත වෙලා ගිය ජීවියා. ඊට පස්සේ ආයි 1862 හොයාගෙන තියෙනවා ඇඩිනොමස් කැන්ඩියානස් කියලා කටෙක්. ඊට පස්සේ එයා හම්බෙන්නේ 1872 පස්සේ අවුරුදු 140කින් නැවත ඌ ඉන්නවා කියලා අපිට තහවුරු වුණා. ඊට පස්සේ තව එකෙක් ඉන්නවා සීඩපලටස් හයිපොමිලස් කියලා. ඌ 1876 තමයි අත් හොයාගන්නේ. අවුරුදු 135කට පස්සේ නැවත ඒ වඳුරෙක් ජීවියා අපි දැනට හොයාගත්තා. එතකොට දැනට මම සහ මගේ පරීක්ෂණ කණ්ඩායම විශේෂ 26ක් දැනට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකින් 15ක් උරගෙන් 11ක් උබේ ජීවීන්. ඊට අමතරව ලෝකෙන් වඳ වෙලා ගිය උබේ ජීවීන් 3 දෙනෙක් ලංකාවට ආවෙනික උබේ ජීවීන් 3 දෙනෙක් නැවත හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා.
එතකොට මෙන්ඩිස්, විද්‍යානුකූලව නවසත්ව විශේෂ වර්ගයක් ලොවට හඳුන්වා දෙන්න අනුගමනය කළ යුතු පියවරල් මොනවාද? ඒ සඳහා කොච්චර කාලයක් ගත වෙනවද?
මේ පළවෙනියටම දැනගන්න යුතු කාරණේ තමයි දැනට ඉන්න සත්තුන්ගෙන් මේ සතා වෙනස් වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒක දැනගන්න නම් දැනට ඉන්න සත්තු ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට එහෙම දැනට ඉන්න සත්තු ගැන ප්‍රකාශයට පත් කරපු උන් ගැන අවබෝධයක් නැත්නම් අපිට දැනගන්න බෑ මෝ අලුත් එකෙක්ද ඉන්න එකෙක්ද කියන එක දැනගන්න බෑනේ. එතකොට ඒ හින්දා කලින් ඒ සත්තු ගැන හොඳ අධ්‍යයනයක් යෙදිලා උන්ව දැකලා උන් ගැන හොයලා බලලා උන්ගේ කාරණා ඔක්කොම අපි දන්නවා නම් අපිට ඒ සත්තුන්ට වඩා වෙනස් එකක් හම්බ වෙනවා නම් අපි දන්නවා මේ දැනට ඉන්න සත්තු මේ සතා අයිති වෙන එකක් නෙවෙයි කියලා. එතකොට අපි බලනවා මේ සතා දැනට ඉන්න සත්තුන්ට අයිති නොවන එකක් වුණාට එතකොට ඒක ලංකාව විතරක් ඉන්න එකක් නොවෙන්න පුළුවන්. එතකොට වෙනත් රටක ඉන්න පුළුවන්. එතකොට ඒ හොයා බැලීමත් බලලා ඊට පස්සේ අපි බලනවා මෙහෙම සතෙක් වාර්තා වී නැත්නම් ඊට පස්සේ මේ සතා ඇත්තටම නව විශේෂයක්ද එහෙම නැත්නම් ඉන්න විශේෂේ අපි නිරක්ෂක එකක් දෙකක් දැක්කොත් සමහර වෙලාවට මේ විකෘතියක් කියන්න පුළුවන්. එතකොට ඒක එහෙම නෙවෙයි කියලා තහවුරු කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ගහනේ විශාල ප්‍රමාණයක් අපි කියන එක වගේ ඒ ලක්ෂණ තියෙන එකෙක් නම් අපි දන්නවා මේක විකෘතියක් නොවන කියලා. ඒ සරල. ඒ වගේම මේ දැනට ඔය ඥාන තාක්ෂණ විද්‍යාව, ඒ වගේම මේ ඌගේ බාහිර රූප විද්‍යාව, ඒ වගේ දේවල් ඒකම උබේ ජීවයෙන් උගේ හඬ පටිගත කරලා ඒවැ තියෙන තීව්‍රතාවයේ වෙනස්කම් ඒ වගේ දේවල් වලින් අපිට කියන්න පුළුවන් මේ විශේෂ දැන් ඉන්නේද නෙවෙයිද කියන එක. මොකද දැන් ඉන්නේ උන්ගේ දත් අපි ගාව තියෙන නිසා ඒවා සම්පූර්ණනේ කරලා අපිට කියන්න පුළුවන් මේක අලුත් එකද නැද්ද කියන එක. එතකොට ඒ හඳුනා ගැනීමෙන් පස්සේ අපි විද්‍යාත්මක පත්‍රිකාවකින් මේ සදා සම්පූර්ණ උගල විස්තරයක් කරලා මේවම අඳුරගන්නේ කියලා ඊට පස්සේ ඒක විද්‍යාත්මක සංග්‍රහයක ප්‍රකාශයට පත් කරනවා. හැබැයි මේක සඳහා යන කාලේ සමාජයට මාසයක් දෙකක් වෙන්නත් පුළුවන්, මාස 3ක් 4ක් වෙන්නත් පුළුවන්, අවුරුදු 2-3ක් වෙන්නත් පුළුවන්. එතකොට මේ අපි මේ හරියට අපේ තර්කානුකූල මේ ඉදිරිපත් කිරීම මත වෙනස් වෙනවා මේක සඳහා යන කාලේ.
හොඳයි මෙන්ඩි, අපිට කියන්න පුළුවන්ද නවසත් විශේෂ වර්ග ලෝට හඳුන්වා දීම ඇති වැදගත්කම මොකක්ද කියලා?
වැදගත්කම් කීපයක් තියෙනවා. එකක් තමයි මේ යම්කිසි රටක හෝ ප්‍රදේශයක ඉන්න ජීවීන්ගේ විවිධත්වය වැඩි වෙන තරමට තමයි ඒ රටේ ස්වභාවික වටිනාකම් වැඩි වෙන්නේ. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත්, අපි කොහරි රටක් හරි ප්‍රදේශයක් හරි ගත්තොත් ඒක ජීවීන් නැත්තම් අඩු ජීවීන් ප්‍රමාණයක් ඉන්නවා නම්, එකම සුලභ ජීවීන් ගොඩාක් ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ ජෛව වටිනාකම සාපේක්ෂව වැඩිම සත්වීන් ප්‍රදේශ වල අඩුයි. එතකොට මේ දැන් අපි අලුත් සත්තු හොයාගන්නෝ ගැනීමත් එක්කම ඒ විශේෂ විවිධත්වය අගේ ඉහළ යනවත් එක්කම විශේෂවල ආවේණිකත්වයක් වැඩි වෙනවා. එතකොට ඒක රටක් විදිහට වැඩගත්, ප්‍රදේශයක් විදිහට වැඩගත්, මේ ඉන්න විශේෂ විවිධත්වය හරියට අඳුනා ගැනීමට සහ ඒ විශේෂයන් කොපමණ ඉන්නවද කියන එක හරියටම තහවුරු කර ගැනීම. ඒ වගේම තමයි අපි කරන සමහර මිනිස් ක්‍රියාකාරකම් ඉඳා මේ සමහර ජීවීන් නැත්තරම නැති වෙලා යන පුළුවන්කම තියෙනවා. එහෙම වෙලක් තියෙනවා. එතකොට දැන් නව විශේෂ අපි හරියට හඳුනා ගැනීමේදී අපිට හරියට කියන්න පුළුවන් මෙන්න මෙච්චර විශේෂ ප්‍රමාණයක් මේ භූමියේ ඉන්නවා. ඒ හින්දා මේ භූමියේ යම් මොනහරි සංවර්ධන යෝජනා ක්‍රමයක් ඒ වගේ දෙයක් කරනවා නම් අපි පරිස්සම් විය යුතුයි. මොකද අපිට ඉතාම වැදගත්, නමුත් අපි නොදන්නා අපිට නොවැදගත් කියලා අපි හිතාගෙන ඉන්න වැදගත් සත්තු කාණ්ඩ කොටසක් මේ ලෝකෙ නැති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් වළක්වා ගන්න මේ විශේෂ හරියට අඳුනා ගැනීම ඉතාම වැදගත්.
අපි කතා බහ කරමින් සිටින්නේ නවසත් විශේෂ වර්ග 26ක් ලොවට හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවට ජීව විද්‍යාත්මක අංශින් කීර්තියක් අත්කර දුන් උභය හා උර්ග විශේෂඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සමගයි. මෙන්ඩිස්, අපිට කියන්න පුළුවන්ද ඔබේ මෙම පර්යේෂණ කටයුතු සඳහා ඔබේ පර්යේෂණ කණ්ඩායම වගේම පවුලෙන් ලැබෙන දායකත්වය කොයි වගේද කියලා?
දැන් අපි පර්යේෂණ කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී අපිට දැන් මගේ ගෙදර අයට අමතරව මගේ පරිශ්‍රණ කණ්ඩායමේ ඉන්න සමාජිකින්ගෙන් ගොඩක් ලොකු පිටුවලක් ලැබෙනවා. මේක ඇත්තටම මේ රැකියාවකට වඩා මේක විනෝදාංශයක් විදිහට කරන කට්ටිය තමයි ඉන්නේ. දැන් උදාහරණයක් විදිහට දුලාංගංග විධාන පතිරණ, මගේ බිරිඳ නිතු වික්‍රමසිංහ, ඒ වගේම ගියාන් රජීව්, ප්‍රියන්ත වගේ මගේ එක වැඩ කරන අනිත් මල්ලිලා, ඒගොල්ලන් සියල්ලම බොහොම කැපවීමෙන් මේ වැඩේ කරනවා. ඒ වගේම තමයි දැන් මම මේකට යොදන කාලය ගත්තොත් සමානක් වෙලාවට මම වැඩ කරන්න ඉඳ ගත්තොත් ඒ වැඩි ඉවර වෙනකන් මේකෙන් නැගිටින්නේ නැහැ. හැබැයි එතකොට දැන් මම ගොඩක් වෙලාවට මගේ ගෙදරින් නම් තමයි මම සීළු වැඩ කර කටයුතු කරන්නේ. එතකොට මේ දැන් අපි වියක් විදිහට දැන් පවුල් සංස්ථාවක් විදිහට අපි ගත්තොත් එතකොට පවුලේ මොනාකම් ඉපස්සනුත් තියෙනවා. ළමයි බලන්න ඕනේ, මයින්ඩ් වැඩ කරේතු කරන්න ඕනේ. නමුත් දැන් අපි මගේ බිරිඳ මේ පරීක්ෂණ වලට එක්පැත්තකින් ලොකු දායකත්වයක් සපයනවා. එයා තමයි අපි පරීක්ෂණ වලට අදාළ ජෙනටික්ස් වැඩ කටයුතු කරන්නේ. ඉතින් එතකොට එයත් මේ සම්බන්ධයෙන් වැඩි උනන්දුවකින් වැඩ කරනවා වගේම බොහොම ගැටලුවකින් වැඩ කරනවා. ඊට අමතරව දැන් මගේ දරුවන් දෙනෙක් ඉන්නවා. දුව නම් ගොඩක් පොඩි, අවුරුදු දෙකක් විතර. හැබැයි පුතාලා දෙන්න ගොඩක් කැමති මේ සතුන් සම්බන්ධයෙන් දැනගන්න, ඉගෙන ගන්න, ඒ වගේම ගොඩක් උනන්දුයි. ඉතින් ඒ හින්දා ඒගොල්ලොත් අපි වැඩ කරද්දී ඒගොල්ලන්ට පුළුවන් උපරිම දායකත්වය දෙනවා. මේ ඒගොල්ලොන්ගේ පැත්තෙන් මම දරුවන්ට ඇත්තම උගන්වන අධ්‍යාපනයේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනයක් වෙවේ. එතකොට ඒක ඒගොල්ලොන්ගේ ප්‍රායෝගික අධ්‍යාපනයක් තමයි ඒගොල්ලන්ට අපි දෙන්නේ.
එතකොට මෙන්ඩිස්, ඔබේ දරුවන්ව සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයකට යොමු නොකර ප්‍රායෝගික අධ්‍යාපනයකට යොමු කරන්න තීරණය කිරීම අභියෝගාත්මක තීරණයක් නේද? විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය හා නීති රාමුව තුළ.
ඇත්තටම නීති කියනවා දාලා තියෙන මුස්ලිම්ගේ ප්‍රගත්ම අඩාල කරන්න නෙවෙයි, කරන කාර්යයන් වඩා සාර්ථකව වඩා ලේසියෙන් කරගන්න උදව් වෙන විදිහට තමයි මේ නීති කියලා දාලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ දැන් අපි ගත්තොත් මේ දරුවෝ ඇත්තටම හැම දරුවම ගොඩක් බුද්ධිමත්. ඉතින් ඒගොල්ලන්ගේ මේ දක්ෂතාවයන් හුඟක් තියෙනවා. එතකොට ඒ දක්ෂතාවයන් උපමට්ටම් කරන්න දෙමව්පිය ඇත්තටම දැනගන්න. ඉතින් දැන් මේගොල්ලන්ගේ අපි දකින අපේ දරුවන්ගේ තියෙන දක්ෂතාවය අපි කොයි පැත්තෙන්ද තියෙන කියලා හඳුනගෙන ඒගොල්ලන්ගේ පැත්තට යන්න උදව් අපි කරනවා. ඉතින් ඒකදී ඇත්තටම මේගොල්ලන්ගේ දක්ෂතාවය හුඟක් තියෙන්නේ අපි මේ කරන වැඩ කටයුතු වලට. ඉතින් ඒක අපි කවුරුත් මේ බලෙන් මේ කටවපු දෙයක් නෙවෙයි. ඒගොල්ලන්ගේ උපතින් වෙන දෙයක්. ඉතින් ඒකත් අපිට ගොඩක් ලේසියක් පිටුහලක් කියලා තියෙනවා මේ අපේ වැඩ කටයුතු වලට. මොකද ඒගොල්ලොත් දන්නවා අපි කරන්නේ මේකයි කියලා. ඒගොල්ලන්ගේ දායකත්වයත් අපිට හුඟක් කරලා ලැබෙනවා. එතකොට මම සහ මගේ බිරිඳ දෙන්නම එකතු වෙලා තමයි මේ ළමයි ඇතරම අපි අධ්‍යාපනයේ මේ වෙන බාහිර විදිකින් අධ්‍යාපනය ලබා දෙන්නේ. අපි කියන්නේ අවවර්ජන පාසල් අධ්‍යාපනයෙන් තොර මේ වගේ අධ්‍යාපනය දෙන්න හිතනවා නම් ඒකට කාලය යොමු කරන්න, ඒකට කාලය කැප කරන්න සහ ලොකු කැපකිරීමක් කරන්න බැරි නම් මේ දේ කරන්න එපා කියන එක. ඒ වගේම තමයි අධ්‍යාපනය ගැන විනක්වත් නොදන්නවා නම් මේ වගේ දේවල් කරන්න යන්න එපා. අපි මේක කරන්නේ අර මූලික ගැඹුර දැනගෙන.
මෙන්ඩිස් මම අවසාන වශයෙන් දැනගන්න කැමති ඔබේ ශාස්ත්‍රයට යොමු වෙන නවකයෙකුට ඔබ ලබා දෙන පණිවිඩය කුමක්ද?
මම ඇත්තටම අලුතින් එන කට්ටියට කියන්න පළවෙනි දේ තමයි යම් දෙයක් කරනවා නම් ඒ වැඩි හරියට පටන් ගන්න. ඒ කියන්නේ මැදක ඉඳන් නැතුව හරියට මුලින්ම පටන් අරගෙන ඒක අවසානේ දක්වා කරන්න. එතකොට අපි අර පැරණි කතාවක් තියෙනවා, දෙයක් හරියට පටන් ගත්තොත් ඒකේ භාගයක් ඉවරයි කියලා. ඇත්තටම මේ කතාව හරියටම හරි ඒක අපි අත්විඳිනවා. ඒතර අපි දෙයක් අවබෝධයෙන් යුතුව හරියට පටන් ගත්තොත් ඇත්තටම මේ කාර්යයේ ලොකු කොටසක් එතනදිම ඉවරයි. අපිට කරන් තියෙන හරි පොඩි කොටසයි. ඉතින් අපි දැනගන්න ඕනේ නිතරම අලුත් දෙයක් කරන්න අලුත් අදහස් ඇතුව අනිත් පැත්තට ඒකින් කිසිම හානියක් නොවෙන්න ඒ විදිහට වැඩක් කරගෙන යන්න. එතකොට නිතරම වැඩගත් වෙන්නේ කවුරුත් නොකරපු වැඩක් කරන්න. ඒ වගේම තමයි යම් වැඩක දීර්ඝකාලීනව නිරත වෙලා ඉන්නවා නම් අපි නිරන්තරයෙන් මේ වැඩ කටයුත්තේ ඉස්සරහින් ඉන්න කෙනෙක් බවට අපිට පත් වෙනවා. එතකොට අපිට ඒ තුලින් ලොකු ප්‍රතිලාභ රටට ලබා දෙන්න පුළුවන්. ලොකු ප්‍රතිලාභ පරිසරයට ලබා දෙන්න පුළුවන්. ලොකු ප්‍රතිලාභ අපේ සංස්කෘතිය ලබා දෙන්න පුළුවන්. හැබැයි මේ ලොකු ප්‍රතිලාභ කියන්නේ රුපියල් සත නෙවෙයි. මේ ඇවිල්ලා තනිකරම සමාජ සේවාවන් විදිහට කරන කිසි කෙනෙකුට කරන්න බැරි අමිල සේවාවක්. එතකොට මේ ඒ තුලින් සමන්ත ලොකු තෘප්තියක් ලැබෙනවා. ඇත්තටම හරියට මෙහෙම වැඩ කරගෙන ගියොත් මේක රස්තාවකට වඩා මේක විනෝදාංශයක් වෙනවා. ඒතොර විනෝදාංශයක් කියන එකේ මිනිහෙකුට නිරත වෙන කාලයක් වෙලාවක් නැහැ. ඒක එපා වීමක් නෑ. එතකොට මම දෙන උපදේශය තමයි මම ඕනේ වෙලාවට කියන එක තමයි මේ කරන දේ හරියට කරන්න අවංකව කරන්න.
අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාට මේ වටිනා අදහස් අපේ අසන්නන් සමග බෙදා හදා ගැනීමට එක්වීම ගැන. ඒ වගේම අපි සුබපත් වෙනවා ඔබේ පර්යේෂණ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා. ආයුබෝවන් මෙන්ඩිස්.
ආයුබෝවන් ගරු.
SBS සිංහල වැඩසටහනේ විශේෂාංග දැන් Facebook තුලිනුත් පිවිසෙන්න. SBS සිංහලීස් Facebook පිටුවට.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.